සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඉද තථාගතෝ සත්තානං ආසං පජානති අනුසයං පජානාති චරිතං පජානාති අදිමුත්තිං පජානාති අප්පරජක්කේ මහරජක්කේ තිකින්ද්‍රියේ මුදින්ද්‍රියේ ස්වාකාරේ ද්වාකාරේ සුවිඤ්ඤාපයේ දුවිඤ්ඤාපයේ බබ්බෝ බබ්බේ සත්තානං පජානාති තී සදහබර පින්නතුනේ අද කවුරුත් ටොරොන්ටෝ මහා විහාරස්ථානයේ අද දවසේ සිල් සමාදන් වෙමින් බොහොම වටිනා දවසක් හැටියට අද දවස ගත කරන්නට යෙදුණා. දිනකට වඩා මේ අවුරුද්දේ ඔබ දන්නවා මුළු මහත් බෞද්ධ ලෝකයාටම සුවිශේෂයි කියන එක මේ වෙසක් මාසෙ ලෞතර බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයෙන් 2600 සපිරෙන වර්ෂය. අපිට අපේ ජීවිතේ මේ භාග්‍ය වාසනාවන්ත මේ සම්දිස්ථානේ ආයි අපිට ලැබෙන එකක් නැහැ. එනිසා මුළු මහත් බෞද්ධ ලෝකයාම මේ දිනේ මේ මාසයේ තුල ආමිෂ ප්‍රතිපත්ති මේ වශයෙන් ලෞතර බුදුරජාන් වහන්සේගේ ගුණ සිහිපත් කරනවා. පින්තුනි ලෝකේ මිනිස්සු සමහර වෙලාවට කියනවා ධනෙට සලකනවා කියලා. ඒ වගේම බලයට සලකනවා කියලා. සැලකිල්ලක් නැතුව නොවේ. එහෙත් ඒ ධනෙට බලයට නිලයට සැලකීම බොහොම ටික කාලයයි. ලෝක ඉතිහාසය දිහා බැලුවාම ධනෙ පිරිච්ච ජීවිත කියන මිනිස්සු ඉඳලා තියෙනවා. එදත් හිටියා, අදත් ඉන්නවා. මතුවටත් ඉන්නේ. ඒ වගේම තමන්ගේ බලයෙන් මුළු ලෝකවල ජයගත්ත රජවරු ඉඳලා තියෙනවා, පාලකයෝ ඉඳලා තියෙනවා. හැබැයි පින්නතුනි එයයි මරණයට පත් වෙනවත් එක්කම ඒ බලය, නිලය, ඒ සියල්ල අහිමි වෙලා තියෙනවා. විනේකක් තියා එයාගේ අභාවෙන් පස්සේ ඒගොල්ලන්ගේ අවසන් කටයුතු කරපු ස්ථානෙට ගිහිල්ලා පවුලේ අය පවා පින්නතුනි පහනක් පත්තු කළා, ඉටිපන්දමක් පත්තු කරලා සිහිපත් කරන්න යොමු වුණා නම් බොමුට්ටික කාලයකට බොමුට්ටික කාලයයි අමතක කරලා තියෙන අමතක වෙලා තියෙන. එහෙමනම් මේ බලයට ධනයට නිලයට කරන ගෞරවය සැලකිල්ල බොමුට්ටික කාලයයි. බුදුහාමුදුරන්ට සලකන්නේ බලේ නිසාවත් නිලේ නිසාවත් ධනේ නිසාවත් නෙමෙයි. උන්වහන්සේට ධනයක් තිබ්බේ නැහැ, ඒ සියල්ල අතහැර දාලා නියාවේ. රජ කෙනෙක් හැටියට තිබුණා බලේ, ඒ බලයත් අතහැර දාලා නියාවේ. ඒ සියල්ල එපා කියලා අතහැර දාලා ආපු ගමනක් උන්වහන්සේට සලකන්නේ ගුණවත්කමට. ඒ ගුණවත්කමට කරන සැලකිල්ලක් තමයි මේ මුළු මහත් බෞද්ධ ලෝකයාම සිද්ධ කරන්නේ. කොච්චර කාලයක්ද? අවුරුදු 2000 ගාණක් ගත වෙලායි ගුණවත්කම ඔබගේ හදවතින්, බෞද්ධ ලෝකයාගේ හදවතින් පින්නතුනේ ඈත් වෙලා නැහැ. ඇයි ඒ? බුදුහාමුදුරුව ඒ තරම්ම ගුණවත් නිසා, ඒ තරම්ම ගුණවත් නිසා, ඒ පිනින් පිරිච්ච ජීවිතේ, ඒ පින තව අවුරුදු 10000 ගාණ මුළු මහත් විශ්වයේ ලෝකේ පවතී. ඒ ගුණ හිතලා කල්පනා කරලා ශ්‍රද්ධාවෙන් මලක් පානක් පූජා කළොත්, අත් දෙක ඔසවලා වැන්දොත් ලැබෙන්නා පින අතිවිශාලයි, අනන්තයි, අප්‍රමාණයි. එනිසා ඒ ලෞතර බුදුරජාන් වහන්සේගේ ගුණ මෙනෙහි කරන මේ වකවානු තුල වෙනදට වඩා අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට උන්වහන්සේගේ ගුණ සාගරයෙන්, ඒ සාගරයෙන් බිඳක් මේ වෙලාවේ මෙනෙහි කරන්නයි මේ සූදානම්. ඒ ගුණ අතර උන්වහන්සේගේ ඥාන සම්භාරය, දැනුම් සම්භාරය, ඒ පිළිබඳවයි අපි මේ වෙලාවේ සිහිපත් කරන්නේ. උන්වහන්සේගේ ඥානයන් පිළිබඳව කතා කරනකොට පින්නතුනි, එක තැනක සඳහන් වෙනවා සඩ අසාධාරණ ඥාන, ඥානවල් 6ක්. සාමාන්‍ය ඔබට ඥානවල් කීයක් තියෙනවද? අපිට ඥානවල් කීයක් තියෙනවද? අපි දැනගෙන ඉන්නේ නැහැ. එකයි තියෙන්නේ. ඒ ඥානයත් විද්‍යාඥයෝ කියනවා හරියට දියුණු කළොත් ඒ ඥානයේ තුල ගබඩා කරන්න පුළුවන් කෝටි 13 මාර්ග දැනීමක් කියලා. කොච්චරද? කෝටි 13 මාර්ග. අපේ දැනුමේ ගබඩා කරන්න පුළුවන් කියලා. කෝටියක් කියන්නේ ලක්ෂ 100ක්නේ, ඒ වගේ ඒවා 13 මාර්ග. ඉතින් සමහර වෙලාවට අපේ දැනුම, අපේ ඥාණය සමහරක් වෙලාවට නිකන් වැඩක් නැති දේවල් වලින් පිරීලා ඇති. අපි දන්නේ නැහැ. සමහරක් වෙලාවට අපේ දැනුම හිස්ව තියෙන්නත් පුළුවන්. අර ප්‍රදර්ශනයක් තිබුණා කියන ඒ ජපාන් මොළවල් පිළිබඳව, ඥානයන් පිළිබඳව ප්‍රදර්ශනයක් තිබුණා. මේ කතාවක් නෙවෙයි කියන්නේ. එක එක රටවල් වලින් ගෙන ආපු මොළවල් පිළිබඳව ප්‍රදර්ශනයක් කරලා තියෙනවා. ඒකෙදි ජපානයේ මොළ අරගෙන බැලුවෙන් පස්සේ ඒ රෑ කොහොම ගිරිලා මොනවාත්ම නැහැ ඉතුරු වෙලා. හැබැයි ලංකාවේ මුලවල් දිහා බැලුවාන් පස්සේ හොඳටම තියෙනවා. ගෙවිලම නැහැ. බැලුවා මොකද හේතුව ප්‍රයෝජනෙට අරගෙන නැහැ. ජපාන මිනිස්සු ප්‍රයෝජනෙට අරගෙන 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 ඒක සම්පූර්ණ ගෙවිලා ගිහිල්ලා. ලංකාවේ මිනිස්සු මොලේ ප්‍රයෝජනෙට අරගෙන තියෙනද තිබුණා වගේම තියෙනවා. මම කතාවක් කියනවා. කෙසේ නමුත් අපිට දියුණු කරගන්න පුළුවන් දැනුම විද්‍යාඥයෝ කියනවා ගබඩා කරනවා නම් මහ විශාල පුස්තකාලයක දැනුමක් කෝටි 13 මාරක දැනුමක් අපිට ඒක රාශි කරගන්න පුළුවන් කියලා. බුදුහාමුදුරන්ට සඩ අසාධාරණ ඥානයක් තිබුණා. අසාධාරණයි කියලා කියන්නේ වෙන ලෝකේ කාටවත් සමාන කරන්න බෑ. සඩ් කියන්නේ හයක්. වෙන කිසිම කෙනෙකුට නැති ඥානවල් හයක් ලෞතර බුදුරජාණන් වහන්සේට ලැබුණා. මේක ආත්මිකින් දෙහිකින් ලැබපු දෙයක් නෙමෙයි. කල්ප ගානක් තිස්සේ උන්වහන්සේ පුරුදු කළා, පුහුණු කළා. අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේ තබ්බංච භාවිතං පහා තබ්බං පහීනං මේ තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ. ලෝකේ යමක් තිබුණා නම් දියුණු කළ යුතුයි කියලා මන් දියුණු කළා. නොකළ යුතුයි, බැහැර කළ යුතුයි, එපා කියලා වැදගත් නැහැ කියලා යමක් තිබුණා නම් ඒ සියල්ලමත් මම බැහැර කළා. අවබෝධ කරගත යුතුයි, ලං කරගත යුතුයි කියලා යමක් ලෝකේ තිබුණා නම් අන්න ඒක මන් ලං කරගත්තා. එනිසා මට කීයතු හොඳම නම බ්‍රාහ්මණේ බුද්ධ. බුදුහාමුදුරු ලෝකේ දැක්කේ එක ඥානයකින් නෙමෙයි, ඥානවල් හයකින්. ඒ නිසා ඒ ඥානවල් හයෙන් ලෝකේ දැක්ක බුදුහාමුදුරුව මොනතරම් දැනුමක් උන්වහන්සේට තියෙන්නේ නැද්ද? මොනතරම් දෙයක් උන්වහන්සේ දකින්නේ නැද්ද? බුද්ධ ඥානවල අතර හමු වෙන එක ඥානයක් අනාවරණ ඥානය කියලා. ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානෙ, ආසයානුසේ ඥානෙ, යමක පාටිහාරීය ඥානෙ, මහා කරුණා සමාපatti ඥානෙ, සර්වඥතා ඥානෙ, අවසාන ඥානෙ අනාවරණ ඥානෙ. අනාවරණී කියලා කියන්නේ විවෘත්තයි. ඒ ඥානෙ ලැබුවාම අතීතේ කොහේවත් හැප්පීමක් නැහැ. ඕනෑ තරම් අතීතයට ගමන් කරලා ඕනෑ තරම් යමක් අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම වර්තමානයේ කොහේවත් හැලහැප්පීමක් නතරවීමක් නැහැ. මෙන්න මේ ගැටලුව තේරුම් ගන්න බැහැයි කියනවා. හැප්පීමක් නැහැ කියන්නේ නතරවීමක් නැහැ. දැන් අපි නම් යම් යම් දේවල් ගැන හිතනකොට අපිට උත්තරයක් නොලැබුණොත් අපි ඇතරින් නතර වෙනවනේ. අනේ මේක තේරුම් ගන්න බැ. ගණිතයේ හදාගෙන යනකොට ප්‍රශ්න පත්‍රයේ ගණිත ගැටලුවක් විසඳගන්න බැරුණා අපි නතර වෙනවා අපේ දැනුම. වෙන කෙනෙක්ගෙන් උදව්වක් ඕන වෙනවා. බුදුහාමුදුරන්ගේ හැල හැප්පීමක් නතර වීමක් නැහැ. අතීතේත් නැහැ, වර්තමානෙත් නැහැ, වර්තමානෙන් අනාගතේටත් නැහැ. එනිසා අනාවරණ මුළුමනින්ම විවෘත ඥානය දැනීමක්. ඒ ඥානවල් හයක් එතන කියවෙනවා. ආයි කියවෙනවා මහා සීනාද සූත්‍රයේ උන්වහන්සේට තිබුණා කියලා දසබල ඥානය, ඨානාඨාන ඥානය. එවගේම කම්ම විපාක ඥානය, සබ්බත් ගාමිනි ප්‍රතිපදා ඥානය, අනේක ධාතු නානා ධාතු පිළිබඳව ඥානය, නානාදි මුක්තිය පිළිබඳව ඥානය, ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය, ඥාන විමුක්ඛ පිළිබඳව ඥානය, පුබ්බේ නිවාසානුස්සති ඥානය, චුතුපාත ඥානය, ආසවක්ඛේ ඥානය. එතන ඥානවල 10ක් ගැන කියනවා. ඔයිට අමතර තෙසත්තෑ ඥානය කියලා ඥාන 73ක් ගැන කියදෙනවා. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඥානං. ඔය විදිහට ඥානවල 73ක් කියදෙනු. ආයි සත්‍ය 70 ඥානවල කියලා ඒකෙම තවත් ප්‍රභේදයක් හැටියට ඥානවල 77ක් ගැන කියදෙනු. ඊළඟට අපි නිතර වඳින දැන් මේ මොහොතකට කලින් ඔබ වන්දනා කළ විජ්ජා චරණ සම්පන්න. එතන සඳහන් වෙන අෂ්ට විද්‍යාවක් උන්වහන්සේට තිබුණා. විදර්ශනාඥානෙ මනෝමය විද්‍යාඥානෙ ඒ ওই විදිහට ඊතර අෂ්ට විද්‍යාව ඊළාට කරුණු 15ක් චරණ හැටියට බුදුහාමුදුරන්ගේ දැනුම පිරෙන්නේ එක පැත්තක ඥාන සම්භාරයෙන් චරණ ධර්ම වලින් පිරෙන උන්වහන්සේගේ මහා කරුණා ගුණේ එද්‍යංශයක් ගැන හදවතේ පරිපූර්ණ සංවර්ධනේ බුද්ධයේ පරිපූර්ණ සංවර්ධනය ආයේ එයින් එහා දියුණු කළ යුතු තවත් තත්ත්වයක් නැහැ. ඊළඟට අපිට හමු වෙනවා චතුරු වෛසාරද්ධ ඥානය. ලෝකේ තවමත් පින්නතුනි කිසිම කෙනෙකුට කියන්න පුළුවන් වෙලා නැහැ බුදුදහම දිහා දැකලා බුදුදහම පිළිබඳව හොයලා බලලා බුදුහාඳුරු කියපු මෙන්න මේ කාරණේ නම් වැරදි මෙන්න මේකට තව ටිකක් එකතු කරන්න ඕනේ කියලා කියන්න පුළුවන් වෙලා නැහැ තවම. ඇයි මේ චතුරාර්ය සත්‍යයක් උනේ? ඔක තුනක් කරන්න බැයිද? ඔක පහක් වෙන්න බැයිද කියලා කිසි කෙනෙකුට කියන්න පුළුවන් වෙලා නැහැ. බුදුහාඳුරු සියල්ල දැනගත්තා ඒත් මෙන්න මේ කාරණේ නම් දැනගෙන නැහැ තව පොඩ්ඩක් දැනගන්න තියෙනවා කියලා කිසි කෙනෙකුට කියන්න පුළුවන් වෙලා නැහැ. ඒ වගේම බුදුහාමුදුරු දේශනා කරපු මෙන්න මේ කාරණේ නම් මේක මෙහෙම නෙමෙයි මේක වෙනස් වෙන්න ඕනේ කියලා තවම පුළුවන් ගල නැ කිසි කෙනෙකුට ඔප්පු කරලා ඉදිරිපත් කරන්න සත්‍ය වශයෙන්. හැබැයි බොරුවට කියන කෙනෙක්සු ඉන්නවා. දේශයෙන් තරහවෙන් බුද්ධ චරිතයට නිඳා කරන්න කියන්න පුළුවන් කෙනෙකුට ඒ හිතට එකඟව සත්‍ය ලෙසින් ලෝකේ තවමත් කිසිම කෙනෙකුට පුළුවන් වෙලා නැහැ බුදුහාමුදුරු කියපු කරුණ මෙන්න මෙහෙමයි මේක වෙනස් වෙන්න ඕනේ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. අන්න ඔය කරුණ වලට කියන චතුරු වෛසාරද්ධ ඥානය කියලා. ඉදිරියේදී ගොඩාක් ඔබට කරුණ අහන්න ලැබේවි. අද ධර්මදේශනා මාතෘකාව ඔය අතර ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය. ෂඩ් අසාරධාරණ ඥානවලින් පළවෙනි ඥානය. දස බල ඥානත් එක්ක සසඳුවාම හයවෙනි ඥානය. ඉන්ද්‍රිය පරෝපරියත්. බුදුහාමුදුරන්ට කියන වචනයක් තියෙනවා තිලෝ ගුරු. තුන් ලොවට ගුරුවරයෙක්. දැන් අපි අතර ඉන්නවනේ දැන් මෙතනත් ඇති ගුරුවරු හැටියට සේවා කරපු අය. දක්ෂ ගුරුවරේ අතර ඉන්නවා. මොනතරම් දක්ෂ ගුරුවරයෙක් වුණත් අපි කියමු ඉංග්‍රීසි විෂය නැත්නම් ගණිත විෂය නැත්නම් වෙනත් මොන හරි විෂයක් ඒත් ඒ විෂයෙන් පරතරට ගිහිල්ලා නැහැ කිසි කෙනෙක්. මොනතරම් දක්ෂ ගණිත ගුරුවරයෙක් වුණත් ඒ ගණිත විෂය පිළිබඳ සියල්ල දන්නේ නැහැ එයා. නොදන්න දේව බොහෝමයි. එනිසා එක්තරා කොටසක් විතරයි ඒ ගුරුවරු දන්නේ. ඒ වගේ මේ උගන්වන ගුරුවරයා සියලුම ළමයින්ගේ ස්වභාවයේ තත්ත්වේ දන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ එක ශිෂ්‍ය කණ්ඩායමකට විතරක් එක කාලයකට විතරක් නෙමෙයි. මිනිස්සුන්ට විතරකුත් නෙමෙයි. දෙවියන්ට පුළුමහත් විශ්වයේට බුදුහාමුදුරුවෝ ගුරුවරෙක්. තිලෝ ගුරු බුදුහාමුදුරේ එහෙම ගුරුවරයෙක් උනේ කොහොමද කියන එක පෙන්නන ඥානය තමයි ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය. බුදුහාමුදුරුවන් ගාවට එන්න එහෙම නාවත් උන්වහන්සේ ලෝකේ කොහේ හිටියත් මිනිස්සුන්ගේ චිත්තසතන් දකින්නව දන්න පේනවා. ඉන්ද්‍රිය කියලා කියන්නේ අපි නිවන් දැකීමට අවශ්‍ය ප්‍රධාන කරුණු පහක් තියෙනවා. වර්ධනය කළ යුතු ශ්‍රද්ධා, විරිය, සති, සමාධි පඤ්ඤා සද්ධා විරිය සති සමාධි පඤ්ඤා පංච බල කියලා කියනවා. ඒ කර්ම පහ වර්ධනය කළ තියෙන්නේ නිවන් දැකීම සඳහා. කිසියම් ස්ථානයකදී වර්ධනය කළ තියෙන්නේ. ඔව වර්ධනය කරලද නැද්ද කියලා බුදුහාමුදුරු දැනගන්න දකින ඥානෙ තමයි ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානෙ. බුදුහාමුදුරු ගාවට කෙනෙක් ආවහම් මෙන්න මේ කරුණ මෙයා වර්ධනය කරලා තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරු එයාට ගැළපෙන විදිහට බණ ටික දේශනා කරනවා. මේ ත්‍රිපිටක සූත්‍රයන් බලන එක විදිහටම දේශනා කළා නෑ. සමහර අයට ගැඹුරේ, සමහර අයට සරලව, සමහර අයට දීර්ඝ වශයෙන් ඒ පුද්ගලයාට ගැළපෙන ආකාරයට. එතකොට මේ කරුණ සද්ධාදී කරුණ දියුණු කරපු අයට කෙටියෙන් ධර්ම දේශනා කළාම බුදුහාමුදුරු දන්නවා මෙයා නිවන් දකින්න පුළුවන්. නිර්වාණය තත් සත්‍ය අවබෝධ කරගන්න. ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානෙට අයිති කරුණ තියෙන 14. කරුණ කොච්චරද? 14ක් තියෙනවා. ආසය, අනුසය, චරිත, අදිමුක්ති, ඊළඟට අපරජත්ක, මහරජත්ක, තිතේන්ද්‍රිය, මුදින්ද්‍රිය, සුවිඤ්ඤාපේ, ද්විඤ්ඤාපේ, බබ්බ, අබබ්බ, ඔය විදිහට කරුණු 14ක ප්‍රභේදයක් තියෙනවා. බලන්න පුද්ගලෙ මේ පුද්ගලයෙන් පිළිබඳව ලෝකයේ මිනිස්සුන්ගේ ස්වභාවය පිළිබඳව බුදුහාරු දකින ආකාරය. ඉතින් ඔක්කොම විස්තර කරන්න වෙලාව තියෙද දන්නේ නැහැ. වෙලාව අනුව මම කරුණු පැහැදිලි කරලා දෙන්නවා. පළවෙනි එක තමයි ඉන්ද්‍රිය පරෝපරඥාන්ටයි ආසය. ආසය කියලා කියන්නේ වාසය කරනවා කියන එකයි තේරුම. වචනේ තේරුම වාසය කරනවා, නිවහන කරගන්න, පැලපදියම් වෙනවා, ස්ථාවර වෙනවා. මොනවද? හොඳ නරක දෙක. කොහෙද? හදවතේ. හොඳ නරක දෙක පැලපදියම් වෙන එක, ස්ථාවර වෙන එක තමයි ආසය කියන්නේ. සමහර දෙනා වෙනස් කරන්න බැරි මිත්‍යා දෘෂ්ටියෙන් පැලපදියම් වෙලා ඉන්නවා. වෙනස් කරන්න බැරි මිත්‍යා දෘෂ්ටියකින් නම් පළපදියම් වෙලා ඉන්නේ. බුදුහාමුදුරු දකිනවා දන්නවා ඒ ඇයට බණ කීමේ ප්‍රයෝජනයක් නැහැ. කිව්වට වටහා ගන්න බෑ. ආයුන් වහන්සේ දකිනවා මේ මිත්‍යා දෘෂ්ටියේ තිබුණත් සද්ධර්මයේ ශ්‍රවණය කළොත් ඒක වෙනස් කරගන්න පුළුවන් අය අතරේ ඉන්නවා. අන්න ඒ ඇයට බුදුහාමුදුරු ගිහිල්ලා බණ ධර්ම දේශනා කරා. සමහර දෙනා ඉන්නවා මිත්‍යා දෘෂ්ටි නෙමේ සම්‍යක් දෘෂ්ටිය තියෙන. සංසාරේ බණ භාවනා කරපු අය මේ අතරේ ඉන්නේ. අන්න බුදුහාමුදුරුව දකිනවා මේ කෙනාට යන්තම් මඟ පෙන්වීමක් ඇති කරපු ගමන් නිවන් දකින්නට පුළුවන්. ඔය අතර ඇතැම් දෙනා ඉන්නවා පින්නතුනි ගිහිගේ වාසය කරාට කම්සප වින්දට යටි හිතේ තියෙනවා අනේ මේ ජීවිතේ කරදරයක්. මේ මොන දේ තිබුණත් ජීවිතේ යටි හිතේ හිතර නිතර කියවෙනවා අනේ මේ සසර නම් දුකයි. මහා කරදරයක්. නිවන් දකින්න ඕන. මේ සසරෙන් ඉතර වෙන්න ඕන කියලා යටි හිතේ එහෙම කියවෙන අය ඉන්නවා. ඒ සංසාරේ බණ භාවනා කළ පුරුදු පුහුණු කරපු අය. එහෙම අය පින්නතනේ බුදුහාඳුරන් හමුවෙච්ච ගාම නිවන් දකින්න පුළුවන්. ඒවත් දකින බුදුහාඳුරු මෙන්න මේ ආශේ කියන කරුණ ඔස්සේ. උදාහරණ හැටියට වැත්තට මතක් කරනවා නම් දන්න කාරණයක් තමයි අර බද්ද වග්ගී කියන කුමාරවරු බුදුහාරු බුදු වෙලා උන්වහන්සේ ධර්ම දේශනා කරන්න භික්ෂුන් වහන්සේලා රහතන් වහන්සේලා පිටත් කළා. උන්වහන්සේ උරුවෙල දනම්වට යනකොට කැලෑවිදි හමු වුණා තරුණයෝ 30 දෙනෙක්. තරුණයෝ බොහොම කෝසත් අය. මේගොල්ලෝ ආවේ තරුණ ගෑල් ළමයි එක්ක කැලෑවට ආ විනෝද වෙන්න. එයා මේ එක්කෙනෙකුට එහෙම යාළු වෙච්ච ගෑල්ලා මේ කිටි නැ වෙන කෙනෙක්ව අරගෙන ආව. එයා තිබුණු ඇඳුම් පැළඳුම් ආභරණ මුදල් ටික අරගෙන පැනලා ගියා. ඉතින් ඔබට හිතන්න පුළුවන් මේ වගේ විනෝදකාමී තරුණයින් තුල ඇතිවේද මහාන වීමේ චේතනාව, නිවන් දැකීමේ චේතනාව නැහැ. නමුත් කැලෑවේ බුදුහාඳුරෝ දැක්කා මේ තරුණයෝ මෙහෙම මේ ආවට විනෝද වෙන්න ආවට මොකද සංසාරේ මෙයගේ පුරුදු පුහුණු කිරීමෙන් හොඳ පිළිවෙතක් තියෙනවා. මේ කාමභෝගී ජීවිතේට මේ ජීවිතයේ ඇතුළත් වුණත් බණ ඇහුවොත් නිවන් දකින්න තරම් හේතුව තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ ඇහුවා මොකටද මේ ගෑනු කෙනෙක් ගැන ගෑල්ලෙක් ගැන හොය හොය ඉන්නේ? තමන් ගැන හොයන්න මම බණ කියන්නම්, මාවත කියන්න. මේ තරුණ පිරිස භද්‍ර යෞවන හිටපු තරුණ පිරිස බුදුහාරු ධර්ම දේශනා කළා. අන්න මහණ වෙන්න යමු රහත් වුණා. අන්න ආසේ අර කාමභෝගී ජීවිතයක් ගත කළත් බුදුහාඳුරන්ට පේනවා මෙයාගේ සසරේ පුරුදු පුහුණු වීමේ පිළිවෙල නිවන් දැකීම හැකියාව තියෙනවා කියන. රූපනන්දා කියන බොම ලස්සන කුමාරිකාවක් හිටියන් ජනපද කල්යන් කියලා කියන්නේ එයාටමනේ රූපනන්දා. ඉතින් රජ කුමාරිකාවක්, ස්වාමියත් විවාහ වුණා, රජපවුල ඔක්කොම විවාහ වුණා. මේ පැවිදි වුණා. පැවිදි වුණා මියත් කල්පනා කර මාත් ගිහලා මහාන වෙන්න ඕන. හැබැයි මහාන වුණේ ගෙදර ඉන්න කම්මැලි නිසා, කවුරුත් නැති නිසා. ඔක්කොම ගිහිල්ලා මහාන වුණා හින්දා මාත් මහාන වෙනවා කියලා මහාන වුණෙම කම්මැලිකම නැති කරගෙන ඉන්න ඕනේ කියලා. හැබැයි කැමති නැහැ භාවනා කරන්න. හරි ලස්සනයි, බොහොම ලස්සන කෙනෙක් කාන්තාව, බොහොම ලස්සනයි. කොච්චර ලස්සනද කියලා කියනවනම් ඒ ලස්සනින්ද උඩඟු වෙලා කවදාකවත් බුදුහාමුදුරුවෝට කියන බණහන්න. අපෝ බුදුහාමුදුරු මේ අනිත්‍ය ගැන කියනවා, රූපය ගැන කියනවා, මම නයි යන්නේ. අනිත් අය බණහන්න යනවා, මෙයා පන්සලට වෙලා ඉන්නවා, කුටියට වෙලා ඉන්නවා. මහණෝනේ ඒකත් නෙමෙයි, මහණෝනේ නිකන් කම්මැලිකම නැති කරගන්න ඕනේ කියලා. ඔහොම කාලයක් ගිහිල්ලා මෙයාටම හිතුණා මම අද යන්නම් බණ අහන්න යනවා. හැබැයි බුදුහාමන්ට පේන්න නම් ඉන්නේ නැහැ. පිරිස කෙලවරෙන් වාඩි වෙනවා යාළුවෙකුගේ ඇඟට මුවාවෙලා. එහෙම ගිහිල්ලා වාඩි වුණා. ඒ අදහසින්ම ගිහිල්ලා පිරිස කෙලවර වාඩි වුණා. බුදුහාමුදුරු දැක්කා මෙහෙම වුණාට මොකද මේ කාන්තාව සංසාරේ මහානදම් පුරුපු කෙනෙක්, බණ භාවනා කරපු කෙනෙක්. මේ රූපේ හින්දා උඩඟු වෙලා අහංකාරල හිටියට මොකද නිවන් දකින්න තරම් යටිහිත තුල තියෙන ඒ භාග්‍යය. අර කාටවත් නොපෙනෙන විදිහට මෙයාට ඉතරක් පේන විදිහට බලන්නකො බුදුහාමුදුරන්ගේ හැකියාව. තිලෝ ගුරු කියලා කියන්නේ ඒකනේ, වෙන කාටවත් පේන්නේ නැහැ. එයාට ඉතරක් පේන විදිහට එයාට වඩා ලස්සන කුමාරිකාව බුදුහාමුදුරුවෝ මැව්වා. බුදුහාරු බණ කියනවා. අරයා මේ රූපේ දිහා බලාගෙන ඉන්නවා. ටිකෙන් ටික මේ රූපේ වයසට යනවා, වෙනස් වෙනවා. අන්තිමට බුදුහාමුදුරුවෝ ඇට සැකිල්ල බවට පත් වෙලා ඇදගෙන වැටෙනවා. එයාට ඉතරයි පේන්නේ රූප නන්දා වික්ෂුණියට. මේ ටික මෙනෙහි කර කර ඉන්නකොට යාත්ම තේරුණ, අයියෝ මං කොච්චර වැරදි ආකල්පයකද මේ හිටියේ. මං හිතා හිටියේ මම ලස්සනයි කියලා. මට අර ලස්සන කෙනෙක් බුදුහාරුගාව හිටියා. අපෝ එයාට වෙච්ච දේ අනේ මටත් දෙන්නේ ඕකමනේ කියලා අන්න විදර්ශනාවට යමු. ධර්ම දේශනා ඉවරනකොට රහත් භාවයට පත් වුණා. අන්න බුදුහාඳුරන්ගේ විශිෂ්ට ඥානෙ, ඉන්ද්‍රිය පරෝපයත් ඥානෙ, ආසය. හොඳයි බුදුහාර මොන නොහැවුණා නම්, එහෙමනම් තව තවත් කෙලෙස් වැඩි කරගෙන උඩඟු කර්මෙන් අහංකාර කමින් ඉඳලා මේ සසර ගමන දික් කරගන්න ආසය. ඊළඟ අනුස්සය, අනුසය කියලා කියන්නේ නිදාගත් ස්වභාවය. කෙලෙස් ආශාවන් තියෙනවා නිදාගත් ස්වභාවයෙන් දීර්ඝ කාලයක්. දැන් ඔය සමහර අය කියන භාවනා කරන්න ගියාම සති කීපයක් මාස කීපයක් භාවනා කරා දැන් නම් මට ආශාවක් නැහැ වගේ. මට නම් දැන් කේන්තියන්නේ නැහැනි. මොකද මම භාවනා කරනවානේ. එහෙනම් මට දැන් කේන්ති නැහැ. තරහා එන්නේ නැහැ. අපි කියන්නේ යන්නේ නැහැ කියලා තරහා එන්නේ නැහැ. කොහොම කියනවා. හැබැයි ඔහොම කියලා කියලා කේන්ති ගීදාට බලන්න අර ඔක්කොමත් එක්ක අල්ලන්න. ඔය නිශ්ශබ්දව ඉන්න අයට හුඟා කිවසන අයට කේන්ති ගියාම නිතර කේන්ති යන අයට වගේ නෙමෙයි. බොහොම බරපතලයි. කතා ගොඩාක් තියෙනවා එහෙම. ඉතින් සමහරක් වෙලාවට කෙලෙස් නිදාගත්ත ස්වභාවයෙන් ඉන්නවා. එක ජීවිත කාලයක නෙමෙයි ජීවිත කාල ගණනාවක්. මහා පලෝබන කියලා ජාතක කතාවක් අපිට හම්බ වෙනවා. කවුරුවත් ගැන නෙවෙයි බුදුහාමුදුරන්ගේ අතීත සිදුවීමක් ගැන. මේ කෙලෙස් නිදාගත්ත ස්වභාවය කොහොමද තියෙන්නේ කියලා. බෝසතන් වහන්සේක ආත්මික භාවනා කරලා පංච අභිඥා උපදවා ගන්න මොනතරම් දියුණු මානසිකත්වයක්ද. ඒ ධ්‍යාන උපදවා ගත්තාම කෙලෙස් තියෙන බවක් දැනෙන්නේ නැහැ. ඒ තරම්ම යටපත් වෙලා තියෙන සංසිඳිලා තියෙන්නේ. උන්වහන්සේ ධ්‍යාන උපදවාගෙන ජීවත් වෙලා මරණයටපත් වෙලා බ්‍රහ්ම ලෝකෙ උත්පත්ති ලැබුණා. එහෙත් සෑහෙන කාලයක් ඉඳලා ඉන්දියාවේ රජ පවුලක උත්පත්ති ලැබුණා. මේ ළමයා ඉපදුනාට පස්සේ අර දීර්ඝ කාලයක් කෙලෙස් යටපත් කරගෙන හිටිය නිසා කිසිම කාන්තාවකට යන්නේ නැහැ. වෙන එකක් තිය අම්මගේ අතටවත් යන්නේ නැහැ. අම්ම ගාවටවත් යන්නේ නැහැ. අම්මට කිරි ටිකවත් දී ගන්න දෙයක් නැහැ අඬනවා. පිරිමි ගාවට ගියාම නිස්සද්දයි. කාන්තාවක් අතට ගත්ත ගාම අඬනවා. මොන විදිහින්වත් නලව ගන්නට බෑ. ඒ නිසා මෙයාට ආවතේව කරන්න හිටපු නිදි කරවන්න රෙදි හොදන්න හිටපු ඔක්කොම කාන්තාවෝ වෙස් අරගෙන පිරිමි හැටියට තමයි ඒ වැඩ කටයුතු කළේ. මක්කොල්ලවත් කාන්තාවක් ළඟට යන්නේ නැහැ. අම්මට කිරිටි දෙන්න දෙන්න අම්මා වෙස් වලාගෙන තමයි කිරිටි දුන්නේ මේ දරුවට. දැන් අවුරුදු 16ක් 15ක් වුණාම රජතුමා කල්පනා කරා දැන් මගෙන් පස්සේ රජකම ගෙනියන්න ඉන්නේ මේ දරුවානේ. ඉතින් කොහොමද රජකම කරන්නේ? විවාහ වෙන්න විදිහක් නැහැ. රජකම බාර දෙන්න විදිහක් නැහැ. උපක්‍රමයක් කරන්න ඕනේ කියලා ලස්සන කුමාරිකාවකට කිව්වා මොන විදිහෙන් හරි මගේ පුතාව මේ කාම සැප සම්පත් ඇති වෙන විදිහට ක්‍රියා කරන්න කියලා. මෙයා මේක බාර මේක වගකීම බාරගෙන මේ කාන්තාව අර මේ දක්වා කිසිම කාන්තාවක් ගාවට ගියේ නැති දැක්කම අඬන පිළිකුල් කරන ස්වභාවයකපු මේ තරුණ ළමයා කොහොමහරි අර නිදාගත්තුන තිබුණු කාම ස්වභාවයන් ඇවිස්සෙව්වා. ඇවිස්සෙවෙන් පස්සේ මේ තරුණ රජකුමාරයා තීරණය කළා වෙන කිසිම පිරිමියෙකුට මින් පස්සේ මේ සම්පත් ලැබෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ කියලා දිගටරාට පිරිමින්ව මරන්න පටන් ගත්තා. අනිත් පැත්තට යමු වුණා. කරදර කරන්න පටන් ගත්තා. මොකද මේ වෙලා තියෙන්නේ අර දීර්ඝ කාලයක් යටපත් කරලා සසරේ පුරුදු පුහුණු කරලා යටපත් කරලා තිබුණු කාමයන් නැවිස්සුණා. ඔය විදිහට දීර්ඝ කාලයක් යටපත් කරලා තියෙන්න පුළුවන් කෙලෙස්. විවිධාකාර කෙලෙස් යටපත් කරලා තියෙන්න පුළුවන්. සමහර දින රහත් වෙලා කියලා ඉන්නේ. අර සිතුල්පව්වි හිටියා කියලානේ හාමුදුරුවෝක් ලංකාවේ සිතුල්පව්වි ඉස්සර. ඉතින් මේ දවසක් පොඩි හාමුදුරුවෝ නිදාගෙන ඉන්න කාමරේ ජනේල ගාවට හඳ එළිය වැටෙනවා. ලොකු හාමුදුරු ගිහලා බැලුවාම පොඩි හාමුදුරුව ඇඳේ ඉඳගෙන උන්වහන්සේගේ ඉර්ධි බලේ හඳ මඩල පිරිමදින මේක දැක්ක ලොකු හාමුදුරුව පොඩි හාමුදුරුවන්ට කිව්වා පොඩි නම ඔය ශක්තිය බොහොම වටිනවා ඔබ වහන්සේ හුඟක් හිර දිනුන කළ තියෙන බව පේනවා හැබැයි ඒක ආරක්ෂා කරගන්න කියලා කිව්වා මේ පොඩි හාමුදුරන්ට කිව්වා හැබැයි ලොකු හාමුදුරෝ දැනගෙන හිටියේ නැහැ පොඩි හාමුදුරෝ රහත් වෙලා කියලා හිතුවේ ධ්‍යාන ලැබලා ඉතරයි ඉන්නේ කියලා පොඩි හාමුදුර බැලුවා ලොකු හාමුදුරන්ගේ தත්ත්වය කොහොමද මට උපදෙස් දෙනවා මේවා ආරක්ෂා කරගන්න කියලා හැබැයි ලොකු හාමුදුරුව රැවටිලා ඉන්නේ රහත් වෙලා කියලා නමුත් රහත් වෙලා නැහැ මුන්වහන්සේ රැවටිලා ඉන්නේ මේ කෙලෙස් සහිත මුන්වහන්සේ මරණයට පත් වුත් ලොකු අපරාධයක් මගේ ගුරුවරයා එනිසා මම අවබෝධ කරලා දෙන්න ඕන රහත් වෙලා රහත් නොවී තවම ඉන්නේ කියලා පොඩි හාමුදුරුව කාමරෙන් එළියට ආවා ලොකු හාමුදුරුව මිදුලත් වගා ඉන්නෝ පොඩි හාමුදුරුව ඉස්සරහා උඩුවස්ස ගාව ඉඳලා පොඩි හාමුදුරු නැව්ව ඇතෙක්ව මවල ලොකු හාමුදුරුවගේ පැත්තට එව්වා දැන් ඇතා එනවා හොඳ වැල දික් කරගෙන ලොකු හාමුදුරුවන්ගේ පැත්තට ඉඳල වීචි කරා ලොකු හාමුදුරු දුවන්න පටන් ගත්තා පන්සල ගේවටේ අන්න එදා තේරුම් ගත්තා මම තාම රහත් වෙලා නැහැ කියලා ඒ තාක් හිතන් හිටියේ ලොකු හාමුදුරු රහත් වෙලා කියලා රහත් වෙලා නම් බය නැහැනේ ඇතා නෙමේ කවුරු ආවත් දුවන්නේ බය නැහැ රහත් ඉච්චයිට ඒ වෙලාවේ තමයි ලොකුහාන්ට තේරුන්නේ අයියෝ මං මුළු ජීවිත කාලෙම හිතාගෙන රහත් වෙලා කියලා මම රහත් වෙලා නැහැ කියලා අර පොඩි හාමුදුරන්ගේ උපදෙස් අරගෙන එදාම භාවනා කරලා ඉතුරු ටික සම්පූර්ණ කරගෙන රහත් වුණා ඒ වගේ බුදුහාමුදුරුවෝ දකින්නවත් දන්නවා කෙලෙස් නිදාගෙන සිටින්නේ කොයි වගේද එයාට කොයි වගේද භාවනාවක් පෙන්වන්නට ඕන කොයි වගේ ධර්ම දේශනාවක්ද දේශනා කරන්න ඕනි එහෙම දැකලා එයාට සුදුසු ගැළපෙන ධර්ම දේශනා කළා භාවනාවට යොමු කළා නිර්වාණය අවබෝධ කරගන්නට මාවතක් දෙන්න ඊළඟ කාරණේට කියන චරිත කියලා චරිත ගොඩනැගෙන්නේ පින්පව් වල අපි කොයි කාගේ චරිතයක් ගොඩනැගෙන්නේ සංසාරේ කරලා තියෙන නැත්නම් මේ ජීවිතේදී කරලා තියෙන පින්පව් අනුව පෞරුෂත්වයේ ගොඩනැගෙන්නේ ඒ අනුව තමයි ජීවිතේ බුදුහාඳුරු දකින්නවා දන්නවා මෙයා මේ පින් කරලා තියෙනවා මෙයා මේ පව් කරලා තියෙනවා ඒ අනුව මෙයාගේ ජීවිතේ ගොඩ ගන්න පුළුවන්ද වණ කියලා මම ගියාම බණ කියලා මේ කිව්වහම ධර්ම දේශනා කරාම අවබෝධ කරගන්න පුළුවන්ද බුදුහාරු දකින්න දැන් ජේතවනාරාමයේ අල්ලපු ඉඩම හිටියා කියන්නේ කවුද ඌරු මරණ මිනිස්සෙක්නේ නේද බුදුහාරු බණ කියන අර පැත්තේ ඌරු මරණ එහා පැත්තේ ඉඩම දවසක් හාමුදුරුව අහනවා බුදුහාමුදුරන්ගේ ස්වාමීනි ඔබ වහන්සේ නරකද පොඩ්ඩක් ওই මිනිහයාට බණ ටිකක් කිව්වොත් මොකටද මේ ඌරු මරණ එක නතර කරන්න මේ අල්ලපු ඉඩමි ඌරු මරණ මේ මිනිහයාට බණ ටිකක් කියලා නරකද ඔයගෙන වතහලා දුන්නොත් බුදුහාමුදුරු යනවද කවදාවත් බුදුහාමුදුරු ගියේ නැහැ ඇයි ගියේ නැත්තේ? ඇයි බුදුහාමුදුරු ගියේ නැත්තේ මේ මිනිහට බණ කියන්නේ? අඟුලිමාල මිනිස්සු දහස් ගාණක් මරණකම් ඇයි බුදුහාමුදුරු බලා හිටියේ? ඔබෙන් අහන්න පුළුවන් ළමයේ. බුදුහාමුදුරු තිබුණ නැද්ද කලින් ගිහිල්ලා මේ මිනිස්සුන්ව ওই මිනි මරණක වටහලා දෙන්නේ? ඇයි බුදුහාමුදුරු බලා හිටියේ මිනිස්සු දහස් ගාණක් මරණකම්? අන්න අපි ඕනම දෙයක් කරලා ඉවරලයි ප්‍රතිඵල බලන්නේ ලෝකේ. තේරුණාද? අපි විභාගෙට ලියලා තමයි ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නේ. අපි ඕනෑම දෙයක් කරලා පස්සේ තමයි ප්‍රතිඵල බලන්නේ. බුදුහාමුදුරන්ගේ වෙනස මොකද්ද? ඉස්සෙල්ලා දකින ප්‍රතිඵලය. අන්න වෙනස. සාමාන්‍ය ලෝක මිනිස්සුන්ගේ බුදුහාමුදුරන්ගේ වෙනස අන්නේක. බුදුහාමුදුරෝ අඩියක් ඉදිරියට තියන්නේ වචනයක් ප්‍රකාශ කරන්නේ ප්‍රතිඵල නැත්තම්. ඉස්සෙල්ලා බලන මේකේ ප්‍රතිඵලයක් තියෙනවද? ප්‍රතිඵලයක් තියෙනවා නම් තමයි බුදුහාමුදුරෝ යම් ගමනක් කියන්නේ, යම් කෙනෙක් ගාවට යන්නේ, බණ කියන්නේ යන්නේ. ප්‍රතිඵල ඉස්සෙල්ලා බලන්න. අපිට ප්‍රතිඵල පස්සේ බලන්න. ඒ නිසා බුදුහාමුදුරු දැනගත්තා බුදුහාමුදුරු ගිහිල්ලා චුන්නසූකරට බණ කිව්වත් අවදාකත් ඒ මනුස්සෝකේ නතර කරන්නේ නැහැ. ඒ වගේම අඟුලිමාලට කලින් ගිහිල්ලා කොච්චර බණ කියන්න හැදුවත් බුදුහාමුදුරු අවදාකත් ඒ කාර්ය හරියන්නේ නැහැ. සමහර කලාට මේ මැරුම් කාපු අය සමහර කලාට පව්කාර වෙන්නත් බැරි කමක් නැහැ. අඟුලිමාලගේ මැරුම් කන්න යොමු වෙච්ච පිරිසක් වෙන්න බැරි කමක් නැහැ සංසාරේ. එනිසා කලින් ගිහිල්ලා බුදුහාරු බණ කියන්න ගියා නම් ඔය කාර්ය අසාර්ථක වෙනවා. අනේ මට ඕනේ නැහැ ඔබ වහන්සේගේ බණ, ඔබ වහන්සේ බණ ඔබ වහන්සේ තියාගන්න, මගේ වැඩේ මං කරන්නම් කියලා කියන්න බැරි කමක් නැහැ අඟුලිමාල. අර සුදුසු වෙලා වෙනකන් හිටියා. ඒක දකින්නේ බුදුහාමුදුරුවෝ. අනේ චරිතවල ස්වභාවය දකින්න. මෙයා තින් කළා තියෙනවා, මෙයා පව් කළා තියෙනවා, පව් කළත් මෙයාගේ ජීවිතේ මෙන්න මෙතෙන්දි මේ පව යෙරන මෙතෙන්දි පින ලබන්න පුළුවන් කියලා ඒ ස්වභාවය දකින ප්‍රතිඵල දකින්න දැකලා තමයි යන්නේ. අන්න ඒකම තමයි චරිතය. බුදුහාමුදුරුවෝ ඒක දකින්න ලෝකෙ සත්‍යෙන්නේ. ඊළඟට අදිමුක්තිය. අදිමුක්තිය කියලා කියන්නේ කොටස් දෙකක් තියෙනවා, හීනාර්ථ සහ ප්‍රණීතාර්ථ කියන. ස්වභාවයෙන්ම ඉන්න සමහර දෙනා උපතින්ම අනිත් අයට හිංසා කරන්න, කරදර කරන්න, පීඩා කරන්න එහෙම කරලා සැප විඳින්න කැමති අය. ඒ ප්‍රභාකරන් ගේ ළමා කාලේ ගැන අහලා තියෙනවද? ප්‍රභාකරන් ළමා කාලෙත් එහෙමයි. එයා ඉස්කෝලේ යන පුංචි කාලේ ගෙදර ඉන්නකොට ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා කෑම ටික කාපු ගාම එක්ක ලීයන් ගන්නවලු නැත්නම් කැටපෝලයක් ගන්නවලු වත්තේ ඇවිදැ සතුන්ට විදිනවා. සතුන්ට විදලා සතුක්ව මැරුණාම දඟලනකොට ඒකෙන් හයියෙන් එනාලු අපුඩි ගහලා හරි සතුටක් ලබනවා. සතුන්ට ගහලා හිංසා පීඩා කරලා පුංචි කාලේ ඉඳලාම ඒකේ හරිය සතුටක් ලැබුව කෙනෙක් තමයි ප්‍රභාකර. එහෙම සෞම්‍ය ජීවිතයක් මෙහි තිබිලා තියෙනවා. පුංචි කාලේ ඉඳලා මෙහෙම වෙන්නේ මේ ජීවිතේ විතරක් නෙමෙයි. සත්තරේ ඉඳලා පුරුදු පුහුණු කරන ආපු පිළිවෙත් තමයි මේ. සමහර ළමයි ඉන්නවා පුංචි කාලේම පන්සල් යන්න කැමති. පුංචි කාලේ ඉඳලා මල් පූජා කරන්න කැමති. බනහන්න කැමති, දහම් පාසල් යන්න කැමති, පින් කරන්න කැමති. පින්නට හරි ලැබි ළමයි ඉන්න පුංචි කාලේ ඉඳලා. සමහර ළමයි මොන විදිහින්වත් එක්කයි යන්නේ නැහැ. කැමති නැති අය ඉන්නේ. ඒවා මේ සසරත් එක්ක පුරුදු පුහුණු කරගෙන ආපු දේවල්. හීනාර්ථ අධිමුක්තිය කියලා කියන්නේ සමහර ජීවිත තියෙනවා අනිත් අයට වද වේදනා දීලා දුක් කරදර කරලා අනිත් අයට බැනලා වද වේදනා වලින් සතුටක් ලබන අය ඉන්නවා. බුදුහාමුදුරුවෝ එහෙම චරිතයක් දකින්න ලෝකේ. එහෙම චරිත බලලා බුදුහාමුදුරුවෝ බලනවා මේ වෙනස්, මෙයාගේ මේ தත්ත්වය වෙනස් කරන්න පුළුවන්ද බණ කියලා. මෙයාගේ මේ හැසිරීම, මේ මානසිකත්වය හදන්න පුළුවන්ද ධර්මදේශනා කරලා. භාවනා කළ හරිගස්සන්න පුළුවන්ද? පුළුවන් නම් බුදුහාමුදුරුවෝ එකට උදව් වෙනවා, බැරි නම් බුදුහාමුදුරුවෝ එකට යොමු වෙන්නේ නැහැ. අපි කොච්චර කුවත් මෙයා මේ නරක ළමෙක් මෙයාව හදන්න ඕනා කියලා ඒකේ ප්‍රතිඵලයක් නැත්තම් බුදුහාමුදුරුව එතනට යමු වෙන්නේ නැහැ. ඊළඟට සමහර දෙනා ඉන්න මම කලින් කිව්වා වගේ පිනට දහමට ලැබි සංසාරේ පින් කරපු අය. ඉතින් බුදුහාමුදුරුව බලනවා මේ ඇත්තන්ට මණිකුවම් වටහා ගන්න පුළුවන්ද? හැකියාවක් තියෙනවද? සති වීර්ය සමාධි ප්‍රඥාදී ඒ ඉන්ද්‍රියන් වර්ධනය වෙලාද? වර්ධනය වෙලා නම් බුදුහාමුදුරයාට බණ දේශනා කරන හොයාගෙන ගිහිල්ලා කොහේ හිටියද? බුදුහාරු ගාවට එනකම්ම ඉන්නේ නැහැ. හොයාගෙන ගිහිල්ලා බුදුහාරු බණ කියන. ඒකට කියනවා ප්‍රණීතාදි මුක්තිය කියලා. ඊළඟට අප්පරජක්කේ මහරජක්කේ කියලා තව කොටස් දෙකක් තියෙනවා. රජස් කියලා කියන්නේ දූවිලි වලට. මෙතන දූවිලි කියලා කියන්නේ කෙලෙස්. බුදුහාමුදුරුවෝ දක්වන සමහර දෙනාගේ කෙලෙස් අඩුයේ සමහර දෙනාගේ කෙලෙස් වැඩි. කෙලෙස් අඩු අයට බුදුහාමුදුරුවෝ කියලා ධර්ම දේශනා කරාම වහාම වටහා ගැනීම හැකියාව තියෙනවා. අන්න අප්පරජක්කේ කෙලෙස් බොහොම අඩු අය. ඒ අය හොයාගෙන ගිහලා බුදුහාරු බණ කියනවා. ඔය අතරේ ඉන්න සංසාරේ ආශාවන්ම පුරුදු පුහුණු කරපු අය. කවදාකවත් බණ භාවනාවකට යොමු නොවිච්ච අය ඉන්නවා. කෙලෙස් වලින් බරිත වෙච්ච අය ඉන්නවා. එයාට කියනවා මහරජක්ක කියලා. කෙලෙස් වලින් බරිත වෙච්ච අය. බුදුහාරු බලන එහෙම අයත් ගොඩ ගන්න පුළුවන්ද? ධර්ම දේශනා වටහා ගන්න පුළුවන්ද? පුළුවන් නම් බුදුහාමරයා හොයාගෙන ගිහිල්ලා ධර්ම දේශනා කර. ගොඩගන්ට බැයි නම් බුදුහාමුදුරුවෝ එයා හොයාගෙන ගිහිල්ලා ධර්ම දේශනා කරන්න යොමු වෙන්නේ නැහැ. ගොඩගන්න බැරි චීවි. බුදුහාමුදුරුවෝ බලනවා එයා කෙලෙස් ස්වභාවය. ඊළඟ තිකින්ද්‍රිය මුදින්ද්‍රිය කියලා තියෙනවා. තිකින්ද්‍රිය කියලා කියන්නේ ඔයි කියාපු ගුණධම වල එකතුව. ආසේ චරිත සහ ඔය අදිමුක්ති කියන ඕයන් උසස් තත්ත්වයට පත්වෙච්ච අය. ඒ ඉන්ද්‍රියන් වර්ධනය කරපු අය. ශ්‍රද්ධාද ඉන්ද්‍රියන් වර්ධනය කළා තියෙනවා. හොඳ චරිතයක් තියෙන චරිතයක් තියෙනවා කියන්නේ ගුණ දහම් පුරුදු කළා තියෙන සංසාර බණ භාවනා කරලා තියෙනවා. එයයි තිකින්ද්‍රියය වහාම වටහා ගැනීම හැකියාව තියෙන වහාම බුදුහාර එයාට හොයාගෙන ගිහිල්ලා විශ්වයේ කොහේ හිටියත් බණ කියන. ඔය අපි හිතුවට බුදුහාඳුරු ආවේ ලංකාවට විතරයි, තව රටකට දෙහිකට ඕනම් බුදුහාඳුරු යන්න ඇති කියලා නැහැ. බුදුහාඳුරු විශ්වයේ ඕනෑම තැනකට යන්න ඇති. සතහන් නැතුණට බුදුහාඳුරන්ට මේ විශ්වයේ කියන එක බාධාවක් නෙමෙයි. බුදුහාමුදුරුව මහා කරුණා සමාපත්තියට සමවැදුනහම දවසර දෙපාරක් මහා කරුණා සමාපත්තියට උන්වහන් සමවදින. සමවදින කියන්නේ මහා කරුණා සමාපත්තිය ලෝකේ දිහා බලනවා. ඒක ලෝකයක් නේ බුදුහාමුදුර. ලෝකේ මේ රටවල් ભેදයක් නැහැ. කළු සුදු ભેදයක් නැහැ බුදුහාමුදුරන්ට. උදේට බලනවා බුදුහාමුදුරුව ආවාටේ කෙළවර ඉඳලා විශ්වයේ කෙළවර ඉඳලා ජේත් බුදුහාමුදුරු වැඩේ ඉන්න කුටියේ දොරගාව දක්වා බුදුහාමුදුරු බලන උදේට. කෙළවර ඉඳලා ජේත් බුදුහාමුදුරු වැඩේ ඉන්න කුටියේ දොරගාව දක්වා බුදුහාමුදුරු බලන මේ අතරතුර කාටද මං පිහිට වෙන්න ඕනේ කියලා උදේට. හවසට බලන බුදුහාමුදුරු වැඩේ ඉන්න කුටියේ දොරගාව ඉඳලා ඒකේ කෙළවරටම. විශ්වයේ කොහේ හරි කෙළවරක ඉන්නවද පින් දහම් කරපු කෙනෙක්, බණ භාවනා කරපු කෙනෙක්, හිත දියුණු කරපු කෙනෙක්, පිහිට විය යුතු කෙනෙක් ඉන්නවද කියලා. ඉන්නවනම් ඒ කොහේ හිටියත් බුදුහාමුදුරෝ ඒ අය හොයාගෙන ගිහිල්ලා පිහිටලෙ. යන්න බුදුහාමුදුරන්ට මේ ගමන් බිමන් පහසුකම් අවශ්‍ය නැහැ. 이르දි බලෙන් මානසික ශක්තියෙන් උන්වහන්සේ හොයාගෙන ගිහිල්ලා පිහිටලෙ. සමහරට බුදුහාමුදුරු නොගියත් බුදුහාන් පුළුවන්කම තියෙනවා උන්වහන්සේගේ රූපේ යවන්න. ටෙලිස්කෝප්ස්කමේ මුලින්ම පාවිච්චි කරලා තියෙන බුදුහාමුදුරු. ඔව් බුදුහාමුදුරේ ජේතනාරාම වැඩ ඉන්න ගමන් බුදුහාමුදුරු පුළා රූපේ ස්ථාන්ට යවලා ධර්ම දේශනා කරන. ඒකට කියන මනෝමය රිද්ධිකාය. තිබුණු විශිෂ්ට හැකියාව බුදුහාමුදුරන්ට. බුදුහාරු විදිහටම තව රූප 10 ගණක් මවන්න පුළුවන්. එහෙමත් ධර්ම දේශනා කළ තින සමරකලාට බුදුහාමුදුරු. ඊළාට සවිඥාපේ දුවිඥාපේ ඒ කියන්නේ ප්‍රඥාව කොච්චර මුහුකුරා ගිහිලා තියෙනවද? ඒ ප්‍රඥාවෙන් ඉහළට ගිය අය කොච්චර තත්ත්වයක මානසික දියුණු කළා තියෙනවද? බුද්ධි දියුණු කළා තියෙනවද කියලා බුදුහාරු බලනවා. දැන් පොලිත උපතිස්ස දෙදෙනා සතරපද ගාථාවයි නැහැ. ආන්න සතරපද ගාථාවයි ඇවිවේ සෝවන්න. අර සුවිඤ්ඤාපය වහාම වටහා ගැනීම හැකියාව තියෙනවා. දුවිඤ්ඤාපේ කියන අය කොහොමත්ම ගොඩගන්ට බැරි අය. එහෙමත් ඉන්නවා. දැන් පොසෝ රජතුමා දවසට තුන් සැරයක් පන්සලට ගියා කියලා කියනවනේ. තුන් සැරයක් කෙසේද අපි හිතමු එක සැරයක් හරි පන්සලට ගියා කියලා. දවසට බැත් නැත්නම් සතියකට සැරයක් හරි. ඕ මාර්ගඵලයක් කරලා බණ්ඩ බැරුණානේ. කොච්චර පන්සල් ගියත් බුදුහාමුදුරු ආශ්‍රය කළත් සසරේ බුද්ධිය දියුණු කළා නැහැ ධර්මය වටහා ගන්න. අන්න දුවිඤ්ඤාපයේ උද්ගටිතඥ විපතිඥ ඤෙය්‍ය පදපරම සමහර දෙනා වහාම වටහා ගැනීම හැකියාව තියෙන උද්ගටිතඥ විපතිඥ ඒ අය බුදුහාමුදුරුවෝ ටිකක් පැහැදිලි කරලා දුන්නාම යමක් වටහා ගන්නවා. ඤෙය්‍ය කියන කොටසට තව ටිකක් විස්තර කරාම වටහා ගන්න නිවන් දකින්න. පදපරම කියන අයට කොහොමත්ම බෑ. බුද්ධිය නැති අය මොනතරම් බුදු කෙනෙක් ගිහිල්ලා බණ කිව්වත් පදපරම තත්ත්වේ නම් ඉන්නේ ඒ අයට නිවන් දකින්න බෑ. ඉතින් ඒ අය නැවත 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 භාවනා කළා පුරුදු පුහුණු කළා ජීවිතේ ඉදිරියේදී කවදා හරි නිවන් දකින්න පුළුවන්. හැබැයි මේ ජීවිතේදී බෑ. එහෙම පිරිසක් ලෝකේ ඉන්නවා. ඒව දකින බුදුහාමුදුරු බුදුහාට පේන ඊළඟ බබ්බ අබබ්බ කියලා කොටසක් කියනවා. බබ්බ කියලා කියන්නේ යහපත් දේවල් සිද්ධ කරපුවා. බබ්බ කියන්නේ සුදුසුයි කියන එකනේ. මොනවටද සුදුසු? නිවන් දැකීමට සුදුසු පරිසරයක් ගොඩනගාගත්තු අය. නිවන් දකින්න පුළුවන් පරිසරයක් ජීවිතවල ගොඩනගාගත්තු අය තමයි බබ්බ කියලා කියන්නේ. අබබ්බ කියලා කියන්නේ නුසුදුසු අය. කවුද? පංචානන්තරි අකුසල කර්ම කරලා තිබුණොත් ප්‍රධාන වශයෙන් මව මැරීම, පියා මැරීම, රහතන් වහන්සේ කෙනෙක් මරණයට පත් කිරීම, ඒ වගේම සංඝ බේදය, බුදුහාමුදුරන්ගේ සරෙන් ලේසලවීම, ඔය පහෙන් එකක් හරි කළා තිබුණොත් එයා නිවන් දකින්න ලේසි වෙන්නේ නැහැ. කවදා හරි ඒ පව ගෙවලා ඉවර කම්ම මේ සසරේ දුක් විඳින්නට වෙනවා. අබබ්බාය නුසුදුසු අය මේ ධර්ම මාර්ගයෙන් පිටපැන්නේ අය, විමුක්ති මාර්ගයෙන් පිටපැන්නේ අය, ගෙවලා නිම කරන්න බැරි මහා පව් කන්දරාවක් ගොඩ ගහගත්තු අය, කවදා හරි දවසක ඒ පව් ගෙවලා ඉවර වෙන තුරු විමුක්තියක් ලබන්න බෑ කවදාකවත් කොච්චර බුදුවරු ලෝකේ පහළ වුණත්. අර පව් ගෙවලා ඉවරනකම් ඕවා දකිනවා බුදුහාමුදුරු. ඔන්නයේ කරුණු 14ම දන්න දකින නිසා බුදුහාමුදුරන්ට කියනවා ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානෙ තියෙනවා. ඔය නිසා තමයි බුදුහාමුදුර කියන්නේ තිරෝ ගුරු කියලා. බණන් ලෝකේ බුදුහාමුදුරෝ ගාවට බණ අහන්න එන අය බුදුහාමුදුරෝ එතන බුදුහාමුදුර හොයාගෙන ආවෙ නැත්තත් බුදුහාමුදුරු ලෝකේ කොහේ හිටියත් මේ මේ කියන කොටස් 14ට අයිති අය ඉන්නවනම් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් තත්වේ බුදුහාමුදුරු එයා හොයාගෙන ගිහලා දේශනා කරනවා. ඒ නිසා තමයි 100ට 100ක් ප්‍රතිඵල ඒ තුලින් ලැබෙන්නේ. ලෝකේ අපි උගන්වන අපි ගුරුවරු වුණාට අපි බොහෝ දෙනා වැඩිහිටි අය වුණාට අපි අපේ දරුවන්ගේ මානසිකත්වය දකින්නේ නැහැ. අපි අපි ගාඩන ශිෂ්‍යයන්ගේ මානසිකත්වය අපි දකින්නේ. මේවා මේ සසරත් එක්ක පුරුදු පුහුණු කරගෙන එන ස්වභාවයන් නේද මේ ළමයි තුළ තියෙන්නේ කියලා අපි දන්නේ. අපිට මනස පේන්නෙත් නැහැ, බුද්ධිය පේන්නෙත් නැහැ. ඒ නිසා තමයි අපි කරන බොහෝ දේවල් සාර්ථක වෙන්නේ. බුදුහාමුදුරුවෝ සියල්ල පේනවනේ බලන්න ප්‍රායෝගික ජීවිතේ කොච්චර වටිනවද කියලා. නේ. දැන් මේ කාලේ ලංකාවේ හරියට තියෙනවනේ මේ සුපර් ස්ටාර් ඔක්කොම තරු වෙන්න තමයි උත්සාහ කරන්නේ. අම්මලා ඉතින් ඇදගෙන යනවා ළමයින්ව එක්කන් ගිහිල්ලා තැන් තැන් වල ගිහිල්ලා ඉතින් නටවනවා එමෙයක් කරනවා. ඉතින් අම්මලාට ඕන මේ ළමයින්ව තරු බවට පත් කරන්න. ළමුන් තරුවක් වෙන්න ඒ ළමයා නිකන් බෑනේ, සසරේ තියෙනනේ පුරුදු. අම්මට උමනාට උනාට තාත්තට පුරුදු උමනාට උනාට බෑ. ඉතින් අම්මා ගෙදර ඇවිල්ලා දොර වහගෙන දුවට පේන්න පුතාට පේන්න අම්මා නටලා පේන්න පුතේ මෙහෙමයි නටන්නේ කියලා. ඒ නටලි හරියන්නේ නැහැ. ඒවට සසර පුරුසිහෙන්න ඕන. අම්මට උමන වුණාට තාත්තට උමනාට එහෙම තරුවක් කරන්න බෑ. නේ. ඉතින් බුදුහාමුදුරුව දකිනවා මේ සියල්ල මොනවද පුරුදු පුහුණු කරලා තියෙන්නේ? කොහොමද මේ ගුණධම් ඉස්මතු කරලා ගන්නෙ? වෙන එකක් තියා ඇත්ත ස්වභාවය තමයි සමහර කලාට රහතන් වහන්සේලාටත් පේන්නේ යථා ස්වභාවය. දැන් සරුවත් මහරහතන් වහන්සේ කියලා කියන්නේ මහා ප්‍රඥාවන්ත හාමුදුරුවනි බුදුහාමුදුරුව ඇරුණාම සරුවත් හාමුදුරන්ට දන් දුන්නු තරුණෙක් හිටියා රත්තරන් වැඩ කරන. රත්තරන්ව මාළ කරාබු හදන තරුණෙක් හිටියා. හරි සද්ධාවන්තයි. හොඳට සල්ලි තියෙනවා. මේ තරුණයා කෝ ස්වාමීනි මට ආසයි මිමහන වෙන්න. මේ තියෙන සල්ලි මේ තියෙන දේපළ මම මල්ලිට බාර කරලා එන්නම් ඔබ වහන්සේ මාව මහාන කරන්න කිව්වා. මහාන කරා. මහාන කරලා මේ තරුණයාට ඉගැන්නුවා භාවනාව කැරේට ගිහලා නම් භාවනා කරන්න කියලා. කවුද මේ ඉගැන්නේ? සරියුත් හාමුදුරුවෝ. අනේ කැරේට ගිහලා දැන් මාස 3ක් විතර භාවනා කළා මොකවත් ප්‍රතිඵලයක් නැහැ නේ. ආයියා ඇවිල්ලා කෝ ස්වාමීනි මොකවත් ප්‍රතිඵලයක් නැහැ නේ මම දැන් මාස 3ක් භාවනා කර කැලේ ඉන්නේ. සරියුත් හාමුදුරුව ආයි උපදෙස් දුන්නා. ආයි භාවනා කර ආයි මාස 6ක් කැරේට ගිහිල්ලා. ඒත් මොකවත්ම නැහැ. කිසිම ප්‍රතිඵලයක් නැහැ. ඉතින් ඇවිල්ලා කෝ ස්වාමීනි ඊට වඩා හොඳයි මං අර බිස්නස් එක කරගෙන හිටියා නම් කියලා. මොකවත් ප්‍රතිඵලයක් නැහැ නේ. පස්සේ කෝ කමන්නේ අපි යම් කොහෙනම් බුදුහාරු බහැ දකින්නේ. එකරණිය බුදුහාමුදුරු ගාවට. බුදුහාමුදුරුව සරුත් හාමුදුරුවත් එක්ක කතා කර කර ඉන්න ගමන් මේ තරුණ හාමුදුරන්ට කිව්වා ඔබ වහන්සේ යන්නපාර විහාරේ පිටිපස්සේ පොඩ්ඩක් ඇවිදලා එන්නකෝ වැලි මඩුවේ. බුදුහාමුදුරු කියන අර තරුණ හාමුදුරන්ට මේ සරුත් හාමුදුරුවත් එක්ක කතා කර කර ඉන්න ගමන් අර වැලි මඩුවේ කෙරවරේ අතරවාරේ බුදුහාමුදුරු ලස්සන නෙළුම් මලක් මැව්වා. ලස්සන දැන් හදන්නේ ගෙවල් වල ඉස්සලා ලස්සනට වතුර එක්කන මල් බුදුහාරු කොකුණක් මවල ලස්සන නෙළුම් මලක් මැව්වා. මේ ඇත්ත එකක් නෙමෙයි බුදුහාරු මැව්වා. අර පොඩි අර හාමුදුරන්ට පේන්නේ. එහෙන් මේ ලස්සන නෙළුම් මලක් දැක්කාම ඕනේ කෙනෙකුට ආසයි තුනක් පොඩි හාමුදුරු එතනට ගිහිල්ලා අර තරුණ හාමුදුරු බලාගෙන හිටියා. බලන්නකො කොච්චර ලස්සන මලක්ද. ඒ වතුර වැක්කිරෙන නෙළුම් මල උඩින් වතුර වැක්කිරෙන පල්ලෙහාට. හරිය ලස්සනට මම බලාගෙන හිටියා. ඒ බලාගෙන ඉන්න ගමන් බුදුහාරු දැක්කා දැන් මම නෙළුම් මල දිහා බලාගෙන ඉන්නවා. විනාඩි කීපයකින් බුදුහාරු ටිකක් කළා ගිහිල්ලා අර නෙළුම් පෙති එකින් එක ටිකෙන් ටික පරවෙලා ගැලවෙන බිමට වැටෙන්න සැලැස්සුවා. මේ ලස්සන මල විනාඩි 5ක් 6ක් යනකොට ඔක්කොම පෙති ටික ගැලවිලා අර කොකුණට ඇදගෙන වැටුණ නෙළුම් මල. මේ හාමුදුරු එදෙලෙම විදර්ශනාට යොමු වුණා. අනේ මේ ජීවිතත් එහෙමනේ. අර එමුණු විද්‍යාහර කිව්වා වගේ පුප්පම් මිලායති යථායි ධම්මේ කායෝ තථායාති විනාශබා. මේ මල් ටික පරිනව වගේම මගේ ජීවිතෙත් විනාශ වෙලා යනුනේ කියලා. අර තරුණ හාමුදුරන්ට ශනිකෝ මෙනි ආ. ඒ මොහොතේම මාර්ගඵල ලැබුවා රහත් වුණා. බුදුහාමුදුර සරුත් හාමුදුරන්ට මතක් කරනවා මාස 6ක් තිස්සේ ඔබ වහන්සේට බැරුණා ගෝලයාට භාවනා කළා මාර්ගඵලයක් ලබා දෙන්න. අන්න දැන් ගෝලයා රහත් වෙලා බුදුන් සඳහන් කරනවා. ඒ නිසා පේනවා සමහර කලාට මහරහතන් වහන්සේලාටවත් සැබෑ ලෙසින් මේ අනිත් අයගේ චරිතයේ ස්වභාවය තේරුම් අරගෙන ඒකට ගැළපෙන උපදෙස් දෙන්න බැහැ කියලා. සරුත් හාමුදුරන්ටත් දැරුවා. ඒ නිසා මේ සඩ අසාධාරණ ඥානයන් තියෙන්නේ ලෞතරා බුදු කෙනෙකුට පමණමයි කියන එක සැබෑයි. ඒ වගේම අනිත් අයගේ චරිත නිසියාකාරයෙන් දැකලා ඒකට නියම පිළිතුරු යොදන්න පුළුවන් බුදුහාමරන්ට කියන තීරණ. නැත්තම් මොකද්ද වෙන්නේ? බලන්නකෝ. පටාචාරාගේ ජීවිතේ ගොඩ ගන්න පුළුවන් ද වෛද්‍යවරයෙකුට? කවදාවත් නැහැ. කිසි කෙනෙකුගේ ජීවිතේ ගොඩ ගන්නට බෑ. කාට දහස් ගානක් මිනී මරපු අඟුලි මාළගේ ජීවිතේ ගොඩ ගන්න පුළුවන් බෑ. කවුද හිතන්නේ අඟුලි මාළගේ ජීවිතයේ තිබුණ රහත් වෙන්න තරම් භාග්‍ය වාසනාව කියලා හිතන්න පුළුවන්ද? හොඳයි බුදුහාර වුණා නොහැවුණා නම් මොකද්ද වෙන්නේ ওই ජීවිතවලට? පින තිබුණත් මොකද්ද වෙන්නේ? එයා තවදුරටත් මිනිහ මරලා මරලා අන්තිමට යව කවුරු හරි මරනවා. හැමදාම එහෙම ඉන්න බෑ. පටාචාරා පිස්සු ඇදලා ඇදලා අන්තිමට තවත් ඒක වැඩි කරගෙන එයාත් මරණයට පත් වෙන්න පුළුවන්. ඒ නිසා පින තිබුණත් මේ පින ඉස්මතු කරලා ගන්න ඊට සුදුසු කෙනෙක් ඉන්න ඕන. හරියට නෙළුම් මල පුපුදින්නේ සූර්ය රශ්මියෙන් ලැබුණා වගේ. සූර්යා ලැබුණාම නෙළුම් මල ටික පුපුදිනවා වගේ නිවන් දකින්න පුළුවන් සුදුසු පුද්ගලයේ ලෝකේ පහළ වුණාම ඒ පහළ වුණු නිවන් දැකීමේ හැකියාව පුදු කරනවා ලෞතර බුදුරජාන් වහන්සේ. සුදුසු කෙනාගේ ජීවිතය දිහා බලලා ඒ සුදුසු පිළිවෙත් ක්‍රම පහදලා දෙනවා. මෙන්න මේ ක්‍රමයෙන් භාවනා කරන්න. මෙන්න මේ විදිහටයි භාවනාට යොමු වෙන්න ඕන. මෙන්න මේ විදිහ මෙනෙහි කරන්න කියලා. ඔන්නේ විශේෂ ලෝකයේ සියලු සත්ත්වයන්ගේ හැකියාවන් අවදි කිරීමේ දැකීමේ හැකියාවට තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය කියලා. මේතර කරුණ සමාහන් කරන්නේ නැහැ. එහෙමනම් මම හිතනවා මේ කාලය තුල ලෞතර බුදුරජාන් වහන්සේගේ අසාධාරණ ඥානවලින් පළවෙනි ඥානයේ වූ ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය, දසබල ඥානවලින් හයවෙනි ඥානයේ වූ ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය පිළිබඳව යම් අවබෝධයක් දැනීමක් හැමදෙනාටම ලැබෙන්නේ කියලා. තව දුරටත් ඉදිරි ධර්ම දේශනාවලදී උන්වහන්සේගේ ඥානයන් පිළිබඳව ඒ වගේ පොත්පත් තුලින් උන්වහන්සේගේ ඥානයන් පිළිබඳව අවබෝධයක් දැනීමක් ලබා ගන්නට ලෞතර බුදුරජාන් වහන්සේ බුද්ධියෙන් අග්‍රප්‍රාප්තුණු කෙනෙක්, මනසින් අග්‍රප්‍රාප්තුණු කෙනෙක්. උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මයට කියන බුද්ධ ධර්මයේ කියලා උන්වහන්සේ බුදු වීමට ගිහිල්ලා වාඩි වුණු අසතු ගහ බුදු වුණාට පස්සේ බෝධි බවට පත් වුණා. බෝධිය කියලා කියන්නේ දැනුම ඥානයි. ඊට කලින් කවුරුත් කියුවේ නැහැ ඒ අසතු ගහට බෝධිය කියලා. ඒ අවබෝධ කරගත් ධර්මයට කියන බුද්ධ ධර්මයේ කියලා. ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන පිරිසට කියනවා බෞද්ධයා කියලා. බෞද්ධයා කියන වචනේ තේරුම බුද්ධිමතා කියන එකයි. ඥානාන් විතව ක්‍රියා කරනවා කියන එකයි තේරුම. වෙන අදහසක් නැහැ. ඥානාන් විතව ක්‍රියා කරනවා. ඥාන මාර්ගයේ උස්සේ ගමන් කරනවා. විමුක්තිය උස්සේ විමුක්ති මාර්ගයේ උස්සේ ගමන් කරනවා කියන එකයි ඒකේ තේරුම. එනිසා ඒ බුදුගුණ මෙනෙහි කරන මේ කාල පරිච්ඡේදේ ඔබ ලබපු වාග්ය තමයි මිනිසෙක් වීම. ඒකම ලෞතර බුදුරජාන් වහන්සේ පිරිනුවන් පෑවක් උන්වහන්සේගේ ශාසනයේ තියෙන බුද්ධ ධර්මයේ අහන්න ලැබීම මහත් වූ වාග්යක් පින්නතුනි. ඒ වාග්යෙන් ඒ වාසනාවෙන් ප්‍රතිඵල ලබන්ට වඩා වඩා උනන්දු වෙන්න කල නොවේවා පින්නතුනි. ධර්ම මාර්ගයේ ගමන් කරන්ට මේ කරන්නා පුරුදු පුහුණුවෙන් ඔබට සසරෙදි පින්නතුනි සසර දුක්ඛීනකොට මේ සසරින් එතරව උතුම් වූ නිර්වාණ අවබෝධයෙන් ලබන්ට නිසකෝම හේතු වෙනවා ඇති එසේ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. කවුරු දෙවියන්ට පින් දෙමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ භාරගෙන ක්‍රියා කරන්නේ රුවන් කොස්තා මහතා සහ ડોક્ટર චිත්ත ලේකා මහත්මිය ඇතුළු ඒ පිරිස. ඒ වගේම දෙදෙනාගේම දෙමෝපියන්ට තුනුරන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කිරීම. ඒ දෙපළමේ දෙමෝපියන්ට බොහොමත්ම අපෝපස්ථාන කරන බව සිහිපත් කළා තැන එක ඉතාමත්ම සතුට කාරණයක්. දෙමෝපියෝ ජීවත් වෙන කාලය තුළ ඇරණු ඇස්වලට සලකන්න, තියුණු ඇස්වලට නෙමෙයි. ඇරලා තියෙන ඇස්වලට ජීවත් වෙන කාලය තුළ දෙමෝපියන්ට සලකන්න. අපි බොහෝ විට සලකන්නේ ඇස් දැහුණට පස්සේ. ජීවත් වෙන කාලය තුළ සලකන්න, ඒක තමයි වටිනාම දේ. ඒ දෙමෝපියන්ට තුනුරුවන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන්න. එවගේම අද උදේ ධර්ම දේශනා දායකත්වය බාරගෙන ක්‍රියා කළා තියෙන්නේ ඒ රුවන් පොස්තා මහත්මයා සහ සුචලේකම් මහත්මිය. එවගේම මේ වෙලාවේ සිහිපත් කරනවා අද හිල් දානේ පිළියෙල කිරීම, පාසක දානේ, ඒ වගේම හාමුදුරන් දානේ පිළියෙල කිරීම, චමිලා ජයතිලක මහත්මිය සහ සෝල්ඩර් ජයතිලක මහතා ඇතුළු ඒ පවුලේ උදවිය, උදේ ගිලම්පස දානේ සිල්වත් හැමදෙනාට පිළිගැන්වෙන උපතිලක මහතා සහ සම්දයා මහත්මිය, ඒ හැමදෙනාමත් මේ වෙලාවේ පින්දීම් යුතුව සිහිපත් කරමි. ඔබ කොයි කවුරුත් මේ කලාව තුන් තින්කම මේල අපි සිහිපත් කරමු. ජීවත්වල ඉන්න දෙමෝපිය සිහිපත් කරමු. එවගේ විශේෂයෙන් මෙතැන්ට ඒක රාශ ඔබ නමින් මව හෝ පියා හෝ දෙන්නම් මියගින් ඉන්නවනම් අපි කලා පුණ්‍ය ශක්තියෙන් අපේ සදාදරණීය අම්මට තාත්තට මේ පින් අත්පත් වේවා. එවගේම සහෝදර සහෝදරීන් ඥාතීන් ගුරුවරුන් කවුරු හරි මේකින් ඉන්නවනම් ඒ හැම දෙනාටම මේ පින් අත්පත් වේවා. සුඛී සූපත් භාවයට පත් වේවා. අමා මහ නිවණින් සැනසීමු උදා කරගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් යුතුව පින් අනුමෝදන් කරවමු මාත් සමගම. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඒ වගේම අද මේ ධර්ම දේශනාවෙත් ඒ වගේම උදේ කාලේ පින්කම් වලත් දායකත්වය බාරගෙන ක්‍රියා කරන රුවන් කොස්තා මහත්මයාට, එයාගේ වෛද්‍ය චිත්‍රලේඛා මහත්මියට, ඒ වගේම දෙපාර්ශ්වයේම දෙමෝපියන්ට, ඒ වගේම අද මේ පින්කම් වලට සම්බන්ධ වුණු චමිලා ජයතිලක මහත්මිය, ඒ වගේම සෝල්ඩර් ජයතිලක මහත්මයා, ඒ වගේම උපතිලක මහත්මයා, සම්දයා මහත්මිය, ඒ පවුල් වල සහෝදර සහෝදරීන්ට, දුවදරුවන්ට, මෙහි නොහිටියත් ලංකාවේ ජීවත් වෙන පවුල් වල හැම දෙනාටම මේ ධර්ම දේශනාවට සම්බන්ධුණු ඔබ හැම දෙනාටම තුනුරුවන්ගේ පීඨ ආශිර්වාදේ, ජයශ්‍රී මහා බෝසතුන් වහන්සේගේ, දළදා සම්දුන් වහන්සේගේ පීඨ ආශිර්වාදේ රකවරණේ සැලසේවා. මෙවැනි පින්කම් කටයුතු සිද්ධ කරන්නට අවවාද උපදෙස් මඟ පෙන්වන අපේ ගෞරවනීය විහාරාධිපති රතනසිරි නායක හාමුදුරන් වහන්සේට, අපේ ගෞරවනීය විමල බුද්ධි පණ්ඩිත හාමුදුරන් වහන්සේට තුනුරුවන්ගේ පිහිට ආශිර්වාදේ සැලසේවා. නායක හාමුදුරු හෙටින් පස්සේ මහිතන්නේ දින කීපයකට විදේශගත වෙනවා, ලංකාවට යනවා. ඒ උන්වහන්සේ යන ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා, කරන කියන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. හැමදෙනාගේම මෙලව ජීවිත දුකෙන් තොර සැපෙන් බර වාසනාවන්ත උදාාරකර ජීවිත ගත කරන්ට, පරලෝක වශයෙන් දී මනුසාදී සැප කෙළවර අතීතුම් නිවෙනින් සැනසීම උදා කර ගැනීමට මේ සියලු පින් හේතුවන්ත වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු.